അഭിനവ മന്ത്രി മാകേ നില പ്രതിജ്ഞ ദൂർമുഖി.
වන බම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලින්ම අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව සුදදී උන් පිටදිරී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහ දැක්වීම, මුදල්ය දෙවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි.
ජනාධිපතිතුමාගෙන් ලැබෙන සන්දේශ. 40 වැනි අධිකාරිය වූ මහජනාරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අත්‍යවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 12:21 වගන්තිය සමග කිව යුතු 2:03 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. ත්‍රිපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, උදග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2020 වර්ෂය සඳහා රාජ්‍ය තක්සේර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2020 වර්ෂ සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2020 වර්ෂ සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2020 වර්ෂ සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. 2019 ජූනි 3 දින ඇති අංක 21-26 ඇලිගලක් 13 ධර්ම අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ ආගාමික හා විගාමික නියෝජ්‍ය පරිච්ඡින්න කිරීම සඳහා වරහන් තුළ 351 අධිකාරියක් වූ ආගමික හා විගාමික පරති 23 වගන්තිය සමග කිය යුතු 52 වගන්තියටදී ආරක්ෂක අමාත්‍ය ලෙසින් පනවන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක සභාවේදීම කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම පනත් මගින් සංශෝධිත 1989 අංක 1 ධර්ම ආනයන ආපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිය යුතු දිස වගන්ති යටතේ මුදල් අමාත්‍යය විසින් පනවන ලද 2021 මැයි 6 දින ඇති අංක විසිදකයි විසියයි ඇලයි හතලිස් අට ධරණාත් විශේෂ ගැසත් පත්‍රේ පලකන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මෙම රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේද යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 1979 අංක 42 ධරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ සෙස්බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2021 මාර්තු 15 දින අංක 22.19 ඇලීරප් 15 ධරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 1979 අංක 40 ධරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ සෙස්බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මාර්තු 17 දින ඇති අංක 22.19 ඇලීරප් 36 ධරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 1993 අංක 50 ධරණ ජාතික මැණික් ආස්වාරාභරණ අධිකාරි පනතේ 14.1 සහ 15 වගන්ති සමග කිය යුතු 53 වගන්ති යටතේ මැණික් සහ ස්වාරාභරණ බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විසින් පනවන ලදුව 2020 මාර්තු 2 දින ඇති අංක 21.65 ඇලීරක් 1 ධරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ එම ගැසට් පත්‍රයේ පුත්‍රයන් දෝෂ නිවැරදි කරමින් 1993 අංක 50 ධරණ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 53 වගන්ති යටතේ කර්මාන්ත අමාත්‍ය විසින් සාධන ලබන 2021 අප්‍රේල 1 දින ඇති අංක 22.21 ඇලීරක් 49 ධරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාව වෙත යොමු වෙයි මම යෝජනා කරමි.
පරායහා නාවික අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂයේ සදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වරායහා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ය සභා වාර්තාව පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව ගරු අනුරපී දර්ශන යාපමැතිතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද 414 වන අධිකාරිය වන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 2.1 වගන්ති යටතේ වූ යෝජනාව 1969 අංක 1 ධරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්ගේ වැටුප්පා දීමනා ප්‍රතිශෝධනය කිරීම පිළිබඳ යෝජනාව සහ 2011 අංක 1 ධරණ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව කරු චමල් අනුරපී දර්ශන යාපමැතිතුමා.
අරු කථානායකතුමනි, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට යොමු කරන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යා විශ්වවිද්‍යාලයේ 50 කටුම්බත් සම්බන්ධයෙන් වූ කී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. එසේද 2018 වර්ෂයේ සඳහා අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂයේ සඳහා රණවිරු සේවාධිකාරියේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂයේ සඳහා රණවිරු සේවාධිකාරියේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂයේ සඳහා රණවිරු සේවාධිකාරියේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂයේ සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන, 2016 වර්ෂයේ සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන සහ 2017 වර්ෂයේ සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ගෞරව පවිත්‍රාදේ වන්නාරච්චි මැතිනිය. පවිත්‍රාදේ වන්නාරච්චි මැතිනිය,
ගරු කථානායකතුමනි, නෙල්ලෝ පිටිය සන්නස්කම යන ලිපිනයේ පදිංචි නිශාන්ත තිලක් වනිගසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ප්‍රසන්න රණතුංග මැතිතුමා පෙත්සම් තුනයි.
කරු කතානායකතුමනි මාකවිත තම්මිත අංක 194 ධර්ම ස්ථානයේ පදිංචි කේ.ඩී. වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමද වේයන්ගොඩ උදම්මිට අංක 62 ධර්ම ස්ථානයේ පදිංචි ටී.ඒ. මෛත්‍රීපාල මහතාගෙන් ලැබුණු පෙත්සමද ගම්පහ ඉදිකොල්ල වැවලන්දපාර සනසුම අංක 97 ධර්ම ස්ථානයේ පදිංචි වී.පී. රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
කරු ලසන්ත අලගේවන්න මැතිතුමා.
කරු කතානායකතුමනි ගම්පහ දෙමළගම පජන්ති ප්‍රසාද් රාමනායක මහත්මයාගෙන් ලැබුණු පෙත්සමද පාර දෙක නුවරළියේ පජන්ති සම්පත් රණසිංහ මහත්මයාගෙන් ලැබුණු පෙත්සමද හාලියල පහටගොල්ල පජන්ති ආර්ය විමලසේන මහත්මයාගෙන් ලැබුණු පෙත්සමද මහර බුත්පිටිය මල්ලතෙරි පිටිය පජන්ති එස්.එම්. කුලරත්න මහත්මයාගෙන් ලැබුණු පෙත්සමද ඉදිරිපත් කරමි.
ගරු එම්.එස්. තෞෆික් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. ULK Mohammed of number 531, Siraj Nahar, Tambalagamuwa, Kandale. Thank you.
Garu Ishak Rahman Mettuma.
Garu Kathanayakathumani, Nugegoda Pagoda Pare, Hayaweni Patumaga, Anga Namayen Eka, Dharna Sthanayedi Padinji, DB Ravinda Nalin, Jayasuriya Mahatage, Labunu Petsam Piliganimi.
පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කරු හේෂා විතානගේ මැතිතුමා. ඔව් නලින් ජයමාමන්ත.
ගරු කතානායකතුමනි අපි මේ ප්‍රශ්න ඇසීමේදී අපි අහන්නේ ඉතාම වැදගත් ප්‍රශ්න. විශේෂයෙන්ම 34.1 තියෙනවා ප්‍රශ්නයක නිසි අරමුණ විය යුත්තේ ප්‍රශ්නය යොමු කරන ලබන අමාත්‍යවරයාගේ විශේෂ දැනුමට ගෝචර කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ඔය සම්බන්ධයෙන් පියවරක් ගන්නලා ලෙස ආයත සිටීම වේ. මේක ප්‍රශ්නයකට වෙන්න පුළුවන් අතුරු ප්‍රශ්නයකට වෙන්න පුළුවන්. හැබැයි ඊයේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව මම දිගින් දිගටම බලශක්ති අමාත්‍යවරයාගෙන් අහපු ප්‍රශ්නවලට එතුමා දුන්නේ කොහෙද යන්නේ මල්ලේපොල්. ඉතින් කතානායකතුමා විදියට ඔබතුමාගේ වගකීම තමයි අතුරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකට නිවැරදි නිසි පිළිතුරු ලබා දීම. එහෙම නැතුව මේ කොහෙද යන්නේ මල්ලේපොල් කතා කියලා වැඩක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න ඇසීමේදී විශේෂයෙන්ම අද ඉන්ධන මිල නිසා පීඩාවට පත් වෙලා තියෙන ජනතාව ඉන්ධන මිල නිසා ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ වගේ වෙලාවක කතානායකතුමනි ඔබතුමා මැදිහත් වෙලා මේ වගේ ප්‍රශ්න අහනකොට ඒකට නිවැරදි පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම නැතුව
කොහෙද යන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඔබතුමාට උත්තර දෙන්න හරි.
ගරු කථානායකතුමනි මට එතුමාපු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිතුරු තේරුම් ගන්න මොලයක් ලබා දීමේ හැකියාවක් නැහැ.
හේෂා විතානගේ මැතිතුමා.
ඔයිඩ බෝඩ
කරුණාකරලා නිස්සද්ද වෙන්න. ඇයි මොකද්ද බන්ති එතුමා ඔබතුමත්
අරු කතානායකතුමනි අපිත් ඇත්තටම ගරු කරනවා මේ ඇමතිවරයාට. අපි තිතු ඇතුමන මොලයක් තියයි කියලා. හැබැයි ගම්මන්පිල ඇමතිවරයාට කිය බලන්න කියන ස්ථාවර නියෝග 34.1.2. එතකොට ඒ බුද්ධිමත් කියන ඇමතිවරයා ගරු මන්ත්‍රීවරයා අහන ප්‍රශ්නේ වෙනත් වෙනකට හරවලා එතුමා මේ රටේ දැවෙන පීඩනය කටයුතු කිරීම තමයි ගරු කතානායකතුමනි මන්ත්‍රීවරු කරේ. ඒ නිසා අපි කියනවා ඒකත් මන්ත්‍රීවරයාට මේ ස්ථාවර නියෝග කරන ඇමතිවරයාට කටයුතු කරන්න කියලා.
කරුණාකරලා නිස්සද්ද වෙන්න. ඔබතුමා හේෂා විතානගේ මැතිතුමා ප්‍රශ්න අහන්නේ නැද්ද?
එන්න කියාපිය.
ප්‍රශ්න අහන්නේ නැද්ද මන්ත්‍රීතුමා? බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහන්නේත් නැද්ද?
එන්න කියා.
බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහන්නේත් නැද්ද? බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහනවද?
ප්‍රශ්නෙන් පැනලා යන්නේ ඇයි?
මොහමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා මොහමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්නේ නැද්ද? චමින්ද විජේසිරි මැතිතුමා චමින්ද විජේසිරි මැතිතුමා
මම බලද්ද එන්නේ කියා
ප්‍රශ්න අහන්නේ නැද්ද? හරි. රෝහිණී කුමාර විජේරත්න මහත්මිය රෝහිණී කුමාර විජේරත්න මහත්මිය ප්‍රශ්න අහන්නේ නැද්ද? මිය ප්‍රශ්න අහන්නේ නැද්ද?
අන්නෝ වාරයි දුව.
හා. ශාන්ත බණ්ඩාර මැතිතුමා ප්‍රශ්න අහන්න.
මහානාගර කතා නැහැ දුව.
සෞඛ්‍ය මැතිතුමිය ප්‍රශ්නෙට උත්තර දෙන්න.
සති දෙක කාලයක් ඉල්ලා සිටිනාගරු කතා නැගිතුමනි.
කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්නේ නැද්ද? කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්නේ නැද්ද? හරි. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ප්‍රශ්න අහන්න.
හරිම කෑමේ.
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ප්‍රශ්න අහන්න. ඇබ්සන්. නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා. නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා. තිස්ස අත්තනායක මැතිතුමා ප්‍රශ්න අහනවද? තිස්ස අත්තනායක මැතිතුමා. තිස්ස අත්තනායක මැතිතුමා ප්‍රශ්න අහන්න. සත්නායක මැතිතුමා ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන්න. අහන්නේ නැද්ද? ප්‍රශ්න අහන්නේ නැද්ද ඔබතුමා? සත්නායක මැතිතුමාගේ ප්‍රශ්න අහන්නේ නැද්ද?
අහන්න
නැත්තම් නිකන් ඉන්න. හරි. අමාත්‍යංශ නිවේදන පවිත්‍රාදේ වන්‍යාරච්චි මැතිනිය.
අරු කතානායකතුමනි 27-2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ශාන්ත බණ්ඩාර
අමාත්‍යංශ
නිවේදන
කල්ගත්ත
අරු කතානායකතුමනි
කල්ගත්තයි ප්‍රශ්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදා
ඒ ප්‍රශ්නේ කල්ගත්ත
සභාගත කරනවා
බණ්ඩාර මැතිතුමා ඒ ප්‍රශ්නේ සභාගත කෙරුවා බණ්ඩාර මැතිතුමා
ගරු කතානායකතුමනි මම ඉතාම කුරුණෑ දිස්ත්‍රික්කේ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ඒකට මොකද්ද උත්තරේ කියලා දන්නේ නැහැ. අද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවට විපක්ෂය එතුමාට විරුද්ධව උද්ඝෝෂණයක් කරනවා. විපක්ෂ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව උද්ඝෝෂණයක් කරනවා. අපි ඒකට විරුද්ධයි. අපි එතුමාට සුබපතනවා. මේ අය ආද ඔක්කොම බය වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ආවට ඒකට විරුද්ධව තමයි මේ එළියට බහලා දෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන අපි වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙන එකට මොකද්ද උත්තරේ කියලා අහන්න කැමති.
ඒ සභාගත කරලා තියෙන උත්තරේ. සභාගත කරලා තියෙන පවිත්‍ර දේවන්නේ මැතිනිය
අවශ්‍ය නම් උත්තර දෙන්න පුළුවන් සර්.
හා එහෙනම් උත්තර දෙන්න. පවිත්‍රදේ මැතිනිය අමාත්‍යංශ ප්‍රකාශය කරගෙන යන
ගරු කතානායකතුමනි මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් 27-2 වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්න අංක 1ට පිළිතුර 2021-6/20 දිනට මෙම පරීක්ෂණ තුලින් කොවිඩ් රෝගීන් 237,761ක් හඳුනාගෙන ඇත. එයින් 211,389ක් සුවය ලබා ඇති අතර 33,738ක් දැනට රෝහල් ප්‍රතිකාර ලබයි. ඒ අතරින් කොවිඩ් රෝගීන් 135ක් දැනට දැඩි සත්කාර ඒකකවර ප්‍රතිකාර ලබමින් පවතී. පුද්ගලයින් 2,534ක් කොවිඩ් රෝගය නිසා මරණයට පත් වී ඇත. කොවිඩ් 19 රෝගය සඳහා සිදු කරනු ලබන PCR සහ කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් හඳුනා ගන්නා සියලු රෝගීන්ගේ දත්ත වාර්තා කරනු ලැබේ. සමස්ත කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනා ගැනීම රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. මෙවැනි වසංගත රෝගයක් පාලනය කිරීමේදී අනුගමනය කළ යුතු සියලු ක්‍රමවේද වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ක්‍රියා කරනු ලැබේ. එහිදී PCR සහ කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් රෝගීන් හඳුනා ගැනීම, හඳුනා ගන්නා රෝගීන් ඉක්මනින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට හෝ රෝහල්වලට ඇතුළු කිරීම, හඳුනා ගන්නා රෝගීන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර නිසි කලට සිදු කරන PCR පරීක්ෂණ මගින් ආශ්‍රිතයන් අතර රෝගාසිතයන් ආසාදිතයන් හඳුනා ගැනීම, විදේශ රටවල සිට පැමිණෙන්නන් නිරෝධායනය කර PCR පරීක්ෂණ සිදු කිරීම, ප්‍රශ්න අංක 2 පිළිතුරු 2021/6/20 දින මෙරට තුල
කියන්න කිව්වා.
2006/20 දිනට මෙරට තුල මේ දක්වා 38,94,775 PCR පරීක්ෂණ සිදු කර ඇත. පසුගිය මාසය තුල පමණක් PCR පරීක්ෂණ 712,515ක් සිදු කර ඇත. ජූනි මාස 20 දින දක්වා PCR පරීක්ෂණ 382,018ක් සිදු කර ඇත. ඉහළ යන රෝගීන් සංඛ්‍යාවේ අවශ්‍යතාවය අනුව PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා රසායනාගාර සේවා පුළුල් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. 2020 මාර්තු මාසයේදී මෙම වසංගතයේ ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවතියේ PCR රසායනාගාර 3ක් වූ අතර එයි දෛනික ධාරිතාවය වූයේ PCR පරීක්ෂණ 300ක් පමණය. ඉන්පසුව රජයේ රෝහල් විශ්වවිද්‍යාලවලට අනුබද්ධ රසායනාගාර සංඛ්‍යාව වැඩි කළ අතර 2020 ඔක්තෝබර් මාස COVID-19 රැල්ල ආරම්භ වන විට සියලුම රජයේ PCR රසායනාගාර සංඛ්‍යාව 24 දක්වා වැඩි කරන ලදී. අප්‍රේල් මාස තෙවන රැල්ල ආරම්භ වන විට රජයේ රසායනාගාර සංඛ්‍යාව 30 දක්වා වැඩි කර ඇත. ජනමාධ්‍ය මගින් ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම සඳහා අවශ්‍ය දත්ත සියල්ල දිනපතා වාර්තා කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව වාර්තා වන සියලු රෝගීන් සහ මරණ සංඛ්‍යාව දිනපතා ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇත. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් අසන ලද 3 ප්‍රශ්නයට පිළිතුර. ස්වයංක්‍රීය නිස්සාරක යන්ත්‍ර ඔටෝමේටඩ් එක්ස්ට්‍රැක්ට් හා අනෙකුත් සම්පත් ලබා දෙන ලදී. මේ අනුව 20/21 අප්‍රේල් මාස සිදු කරන ලද පරීක්ෂණ ප්‍රමාණය 340,856ක් වේ. එම සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩි කර මැයි මාසදී පරීක්ෂණ 712,515ක ප්‍රමාණයක් සිදු කිරීමට හැකි විය. එසේ වුවද ඉහළ යන පරීක්ෂණ සංඛ්‍යාව සමග රසායනාගාර අපවිත්‍ර වීම, ලැබෝරටරි කන්ටමිනේෂන් සමහර රසායනාගාරවල වාර්තා වූ බැවින් එම රසායනාගාරවල PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ඇතැම් ප්‍රමාදයන් මැයි මාස සිදු වූ බව කරුණු වාර්තා වී ඇත. එවැනි හදිසි බිඳවැටීම් ප්‍රායෝගිකව වැළැක්විය නොහැකි වුවත් කඩිනමින් යථාවත් කිරීමට උපාය මාර්ග යොදවා ඇත. ඒ අනුව ජූනි මාස මෙම ප්‍රමාදයන් අවම කර ඇත. දිනපතා PCR පරීක්ෂණ සිදුකර පසු දිනට ඉතිරිවන නියදි සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු ලෙස අවම කොට ඇති අතර 2021/6/21 දිනවන විට ඉතිරි වී ඇති නියදි ප්‍රමාණය 50කි. එම ප්‍රමාණයද දිගු ප්‍රමාදයකින් තොරව පසුදින උදෑසනම පරීක්ෂාවකට වාර්තා නිකුත් කිරීමේ හැකියාව ඇත. එබැවින් මේ වන විට PCR වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කොට ඇත. තවද ඉදිරියේදී ශුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය කරන හම්බන්තොට අම්පාර පොළොන්නරුව වවුනියාව හා වතුපිටිවල රෝහල්වල PCR පරීක්ෂණ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව දැනට පවතින ධාරතාවය 9000කින් පමණ ඉහළ යනු ඇත. PCR රසායනාගාර නොමැති සෑම දිස්ත්‍රික්කයකම පොයින්ට් ඔෆ් කෙයා PCR පරීක්ෂණ පහසුකම් සැපයීමට 2021 ජූලි මාස මැදභාගයේ සිට පොයින්ට් ඔෆ් කෙයා පරීක්ෂණ පහසුකම් සැපයීමට කටයුතු කරනු ඇත. ප්‍රශ්න අංක 3ට පිළිතුර. ඉන්දිය රජයේ ප්‍රධානයන් වශයෙන් මෙරට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවස් පහසුකම තුලින් මෙරට ලැබුණු සහ සීරම් ආයතනෙන් මිලදීගත් එන්නත් තොගයක් පහත අය සඳහා එන්නත් කිරීමට යොදමන ලදී. රාජ්‍යංශයේ සහ පෞද්ගලිකංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්ධනය සඳහා දායක වන සෞඛ්‍ය නොවන ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් මේයට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ද ඇතුළත්ය. කොවිඩ් වසංගතය සඳහා අවදානම් වැඩි දිස්ත්‍රික්කවල කාර්ය මණ්ඩලය උදාහරණ වරාය ගුවන්තොටුපළ උසාවි ආදිය වයස අවුරුදු 30ට වැඩි කොවිඩ් ආසර්ජනය සඳහා වැඩි අවදානමක් ඇති බස්නාහිර පළාතේ ග්‍රාම නිලධාරී කොට්ටාසවල ජනතාව ආර්ථික හා සමාජීය හා දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ස්ථානවල සේවය කරන පිරිස් උදාහරණ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පාර්ලිමේන්තුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළුව ආගමික නායකයින් මෙම කණ්ඩායම් 925,240 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා දී ඇත. තවද 357,868 දෙනෙකුට 2021 6/19 වන දින විට දෙවන මාත්‍රාව ලබා දී ඇත. හැම කොවිඩ් එන්නතක්ම ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදනය වී ඇති බැවින් දෛනිකව අලුත් දැනුම එක්කතු වෙමින් පවතී. මුලින්ම නිර්දේශ වූයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී 7/4කින් පසුව දෙවන මාත්‍රාව ලබා දිය යුතු බවයි. 2021 අප්‍රේල් මාස විද්‍යාත්මක ප්‍රතිඵල පදනම් කරගෙන ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදන ආයතනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශ කළේ දෙවන එන්නත සති 12කට පසුව ලබා දීමෙන් කල්පවතින ප්‍රතිශක්තියක් ලැබෙන බවයි. දැනට ලැබෙන දත්ත අනුව පළමු මාත්‍රාව ලබා දී සති 16ක් යන තුරුම ප්‍රශස්ත ආරක්ෂාවක් ලැබෙන බවට තහවුරු වී ඇත. එබැවින් අපි උත්සාහ කරනුයේ මෙම දෙවන මාත්‍රාව ලැබිය යුතු 582,000කට පමණ වන ජනතාවට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව කෙසේ හෝ ලබා දීමයි. ඉන්දියාවේ වසංගතයේ සීක්‍රෙන් පැතිර යාමෙන් නිෂ්පාදකයා මුහුණ දුන් ගැටලු හේතුවෙන් ඇනවුම් කර තිබූ ඇස්ට්‍රාසෙනිකා තොග ලැබීම ප්‍රමාද වී ඇත. නිෂ්පාදකයා විසින් තොග අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා රට පමණක් නොව මෙම එන්නත් මිලදීගත් රටවල් ගණනාවක්ම දෙවන මාත්‍රාව අපේ රට පමණක් නොව අනෙක් රටවල්ද මෙම ගැටලු වලට මුහුණ දී ඇත. මෙම එන්නත් ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම උත්සාහයක් ගනිමින් පවතී. කොවක්ස් වැඩපිළිවෙල හරහා එන්නත් 264,000ක් ලැබීමට නියමිතයි. යම් හේකින් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගැනීම උත්සාහය අසාර්ථක වුවහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස ලෝකයේ රටවල් දෙවන මාත්‍රාව ලෙස දැනට පාවිතා කරන ෆයිසර් එන්නත ලබා දීම කෙරෙහි විද්වත් මණ්ඩලය මගින් පරීක්ෂා කරමින් පවතී. ලෝකයේ රටවල් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් පවතී. ඉදිරි සති දෙක තුළ මේ පිළිබඳව විද්‍යාත්මක මණ්ඩලයේ අදහස සහ බෝවන රෝග පිළිබඳ විද්‍යාත්මක කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට බලාපොරොත්තු වේ. සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන විසියත දෙක යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න අංක 4ට පිළිතුර සමස්ත එන්නත් කරන වැඩසටහන අනුව රටේ ජනගහනයෙන් 60%කට පමණ පිරිසකට එන්නත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන එන්නත් මාත්‍රා ඇනවුම් කිරීමට අදාළ ආයතන සමග ගිවිසුම් ගත වී ඇත. ස්පුට්නික් වී එන්නත ඇමරිකානු ඩොලර් මිලියන 129.35යි. පයිස එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 33.7යි. කොවිශීල්ඩ් එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5යි. සිනෆාම් එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 210යි. එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 425.6යි. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා වන ප්‍රතිපාදන සම්පූර්ණ කිරීමට එකඟතාවය පළ කර ඇත. දැනට ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,30,000ක් ලැබී ඇති අතර එයින් 93,386ක් එන්නත් කරණය සිදු කර ඇත. තවද සයිනෝෆාම් එන්නත් මාත්‍රා 1,31,000ක් ලැබී ඇති අතර එය 18,41,321ක් එන්නත් කරණය සිදු කර ඇත. එන්නත් නිෂ්පාදකයින් දැනට ඇනවුම් ලබා ගැනීම සහ සැපයීම සිදු කරන්නේ ඍජුවම රාජ්‍යයන් වෙත පමණි. ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම එන්නත් මිලදී ගැනීම සිදු කරනු ලබයි. එම එන්නත් නිෂ්පාදකයින් පුද්ගලික අංශයට එන්නත් සැපයීම නොකරන බැවින් අනුමැතිය ලබා දුන්නද ප්‍රායෝගිකව පෞද්ගලික අංශයට එන්නත් මිලදී ගැනීමට හැකියාවක් නොමැත. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇති රජයේ රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඇඳන් ධාරිතාවය පහත පැරදිවේ. රජයේ රෝහල් වලට අනුබද්ධ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන්වල ධාරිතාවය 14,505කි. පොලිස යුද හමුදා සඳහා වෙන් වූ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇඳන්වල ධාරිතාවය 2,100කි. සිරකරුවන් සඳහා වෙන් වූ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවය 1,025කි. පෞද්ගලික රෝහල් වලට අනුබාධිත අතරමැදි මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවය 6,560කි. සියලුම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවය 24,190කි. මෙම මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා දැඩි සත්කාරයක ඇඳන් සංඛ්‍යාව 172කි. රජයේ රෝහල් පද්ධතිය සඳහා දිනකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ටොන් 40ක් වන අතර එම ප්‍රමාණය දැනට අඛණ්ඩව බාධාවකින් තොරව ලැබෙමින් පවතී. කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මත ඉදිරියේදී ඇතිවන අවශ්‍යතා සඳහා පූර්ව සූදානම් වීමක් ලෙස පහත ප්‍රසම්පාදන යන් සඳහා කටයුතු සම්පාදනය වේ. 1. වෛද්‍ය ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම සපුරාලනු පිණිස මාසිකව නොකඩවා ඔක්සිජන් ලීටර 120,000ක් ටොන් 22ක ධාරිතාවය සහිත ක්‍රයෝජෙනික් ISO ටැංකි 6ක් ආනයනය කිරීම සඳහා ලියාපදිංචි වී සැපයුම් කරුවන් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සහ ගෑස්වර්ල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිල ගණන් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශයට අමාත්‍ය මණ්ඩලය විසින් බලය ලබා දී ඇත. රාජ්‍ය ඖෂධ සංස්ථා විසින් ඒ සම්බන්ධව ප්‍රසම්පාදන සිදු කරමින් පවතී. රට තුළ ඔක්සිජන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ඔක්සිජන් ජනක යන්ත්‍ර ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 14ක් දිවයින පුරා රෝහල් 14ක ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. කොවිඩ් සහ කොවිඩ් 19 රෝගීන් සඳහා අඛණ්ඩව ඔක්සිජන් සැපයීම තහවුරු කරනු පිණිස ජංගම ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර පෝටබල් ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් ලබා දීම සඳහා S1 දිස්ත්‍රික්කයකට ඒකක 100ක් වන පරිදි යන්ත්‍ර 2,500ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එහි ප්‍රසම්පාදන කටයුතුද සිදුවෙමින් පවතී. දැනට මධ්‍යම රජයේ රෝහල්වල අනුයුක්තව ඇති ගිලන් රථ සංඛ්‍යාව 430කි. සුවසැරිය පදනම යටතේ ගිලන් රථ 297ක්ද ක්‍රියාත්මක වේ. ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් 27 යටතේ අසන ලද මෙම ඉටුකම ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ඉටුකම කොවිශීල් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වියදම් කර ඇති ආකාරය පහත දැක්වේ. විස්තර ආසන්න වශයෙන් රුපියල් මිලියන වලින් PCR පරීක්ෂණ සඳහා මිලියන 42.6යි දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මිලියන 67.5යි නිරෝධායන මධ්‍යස්ථාන පාසුකම් සඳහා මිලියන 38යි එන්නත් කරන වැඩසටහන සඳහා මිලියන 41.5යි එකතුව මිලියන 89.7කි රජයේ මුදල් රෙගුලාසිය හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අදාළ රජයේ ආයතන විසින් සිදුකරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු සුදුසුකම් ලත් සැපයුම් කරු සඳහා මුදල් ගෙවීමට අදාළ රජයේ ආයතන වෙත අරමුදල් ප්‍රධාන මුල්‍ය නිලධාරී විසින් නිදහස් කරනු ලැබේ. COVID-19 පළමු හා දෙවන රැලි අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් හා අත්පත්‍රිකා ආදිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා වූ වියදම් අවස්ථා 3ක අරමුදලින් නිදහස් කර ඇත. සිදු කරන ලද මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් විස්තරය එමනුම එකෙහි දැක්වේ. ගිලන් රට මිලදී ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකා යුද හමුදා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ඒ සඳහා මුදල් මෙතෙක් අරමුදලෙන් නිදහස් කර නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සහභාගිත්වයෙන් යුතු අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන විද්වත් වෘත්තිකයන් 1000 දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුව විසින් මෙම අරමුදල නියාමනය කරනු ලැබේ. මෙම අරමුදලේ වියදම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බවද දැනුම් දෙමු. ගරු කථානායකතුමනි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ජූලි මාස මැයි මාස 18 වනදා අහන ලද 27 යටතේ අහන ලද ප්‍රශ්න අංක 7ට පිළිතුර කොවිඩ් වසංගතයේ ගෝලීය තත්ත්වයක් බැවින් පවතින ගෝලීය ක්‍රමය තුළ එක ප්‍රභේදයක් එක රටකින් අනෙකුත් රටවල් වලට පැතිරීම වැළැක්වීම රාජ්‍යයන් ක්‍රමවේද අනුගමනය කරයි. බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය දැනට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් වාර්තා වී තිබේ. මැද පෙරදිග සිට පැමිණෙන අයගෙන්ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණි බවට සාධක පවතී. මෙවැනි තත්ත්වයක් තුළ ලෝකය පුරාම ජෛව බුබුලු ක්‍රමය භාවිතය තුළින් සාමාන්‍ය සමාජය තුළ නව ප්‍රභේද පැතිරීමේ අවධානම අවම මට්ටමක පවත්වා ගැනීමට ක්‍රියාත්මක කරයි. ලෝකයේ ක්‍රියාත්මක ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ක්‍රමවේදය සංචාරක අධිකාරිය නිලධාරීන් හා සෞඛ්‍ය විශේෂඥයන්ගේ විශේෂ විද්‍යාඥයන් සාකච්ඡා කර අප රටට අනුකූල වන පරිදි සකසා මීට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇත. යුක්රේන ජාතිකයන් සඳහා මෙරටට ක්‍රියාත්මක කරන ලද සංචාරක බුබුලු ක්‍රමය තුළින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වූ බවට සාධක නැත. ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේදයේදී සංචාරකයින්ට සීමිත නිදහස් සහිතව සංචාරක කටයුතු වල නිරත වීමට අවසරය ලබා දී ඇත. ඔවුන් මෙරටට පැමිණි පසු අවස්ථා කීපයකදී PCR පරීක්ෂණ වලට යොමු වන අතර එම පරීක්ෂණ වලින් පරීක්ෂණ ප්‍රතිඵල වලින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගන්නා අයට පමණක් සංචාරයේ නිරත වීමට අවස්ථාව ලබා දේ. සංචාරකයින්ට සේවා සපයන පිරිස් එම ජෛව ආරක්ෂක බුබුල තුලම රඳවා ගන්නා අතර ඔවුන් නැවත සාමාන්‍ය ක්‍රියාකාරී සඳහා යොමු කිරීමට පෙර නිරෝධායනය කිරීම සහ PCR පරීක්ෂාව සිදු කිරීම සිදුවේ. සංචාරකයින් සාමාන්‍ය ජනතාව සමග මිශ්‍ර නොවීමට කටයුතු කරන බැවින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ සංචාරය කරන පුද්ගලයින්ගෙන් රට තුළට කොවිඩ් වෛරසය ඇතුළු වීමට ඇති ඉඩකඩ ඉතා අවමය. ජෛව ආරක්ෂක බුබුල ක්‍රමය සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමිනි. විදේශවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලංකාවින් සඳහා වෙනත් නිරෝධායන ක්‍රමවේදයක් ඇත. මෙමගින් වෙනත් ප්‍රභේද මෙරටට ඇතුළු වීම සහ පැතිර යාමේ අවධානම අවම කරමින් මෙම මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරමි. 27/2 මෙම රටේ දෙවන ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂ නායකයාට තියෙන අයිතිය අවභාවිතා කරමින් මෙම ප්‍රශ්න අප වෙතින් අසා ඇති අතර ඉතා වගකිය යුතු රජයක් විදියට එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේදී විපක්ෂයේ අශෝභන හැසිරීම තරයේ හෙලා දකින බවද සඳහන් කරමින් මම නිහඬ වෙමි.
Thank you very much. සභානායකතුමා.
ගරු කථානායකතුමනි, අපි පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන්න.
ඔව්. වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. Honorable Suwandiran, you can raise that privilege matter.
Thank you, sir. I wish to raise a question of privilege. And while I associate myself with the protest of the protesters, I would request them to be kindly keep quiet for a while. An important issue of privilege that I am raising. You will recall, sir, that it was agreed that language preference of members of parliament would be sought when certain reports are tabled in parliament. And this is a question with regard to the report of the commission to investigate political victimization that I raise in the house today. When I was asked my language preference, I indicated that I would like to receive it in English. There was a form that was circulated and our preference was obtained. However, the final report was initially tabled only in Sinhala and contained 3 volumes running into 2,043 pages. Much later, a CD was distributed among the Tamil-speaking members of parliament, which was said to contain a Tamil translation of the said final report. I never received a translation in English. I have now managed to compare the contents of the CD said to contain the Tamil translation with the final report in the Sinhala language with the assistance of others proficient in Sinhala. I am appalled to find that what is said to be the Tamil translation contains only a few pages of the final report in Sinhala. For instance, volume 2 of the Sinhala report is totally missing. Pages 162, 554, 572 to 608, 667 to 1,556, 1,565 to 2,043 are all missing in this CD that is said to contain the full Tamil translation. There are a few other pages that cannot be identified with the Sinhala text. I do not know if all the copies of this CD contain the same information. I wish to know why a fraud of this magnitude has been perpetrated on the Tamil-speaking members of parliament. Who is responsible for this? I was earlier told by the staff that parliament did not wish to take responsibility for the translation, and that is the reason why English translation was not provided. I was told that the Tamil translation was done by the presidential secretariat and parliament merely copied the CDs and circulated among the members of parliament. I wish to know whether this is true. You will agree that this is a serious breach of my language rights in addition to being a breach of my privilege as a member of parliament. So I want to also say this is a very, very serious issue. In 1987, we are supposed to have amended the constitution and accepted Tamil also as an official language of this country. More than 35 years later, I have to stand in that very assembly that passed that amendment and plead for equality, plead for the rights of Tamil as an official language. Most people say, when you talk about the grievances of the Tamil people, what are your grievances? You had a language grievance that was resolved in 1987. And they belittle all our other serious grievances. But even this particular language grievance that is said to have been resolved in 1987 is not even adhered to in the highest forum in the country. And it's a sad day. It's a sad day that I have raised this a number of occasions. I am told that the presidential communiques that are issued only in Sinhala and in English. And it is not issued in Tamil. If this is how you treat Tamil as an official language, then is it any wonder that you have the wrath of the world on you? Thank you.
I am very sorry, Honorable Member, if that had happened in as you said. So I will look into the matter and see how best that we could resolve this matter. Thank you. Sabhanayakatuma.
Garu Katanayakatumani. Anka Yojana Anka Eka Idripat Karano.
Sabha Vekangada.
Aye. Aye.
Yojana Anka Eka.
Yojana Anka Deka Idripat Karano.
Yojana Anka Sabha Vekangada.
Aye. Aye.
Yojana Anka Tuna Gayanta Karuna Tilaka Mattuma. Gayanta Karuna Tilaka Mattuma Yojana Anka Tuna. Me. Karuna Tilaka Mattuma Yojana Anka Tuna.
Garu Katanayakatumani. Garu Katanayakatumani. Jatiyantara Singha Samaja District Tunsi Hai A. Jatika Sangwardana Padanam Sanstaga Tigrimi Sansodana Panat Kitumpata Nama Idripat Karami.
Stiragaranda.
Udi Stiragan.
Stiragaranda.
Hama Stiragan Noika.
Udi Kapatirna Mettuma.
Katanayakatumani. Exat Christiani Sahodrate Nam Panat Ketumpata Mes about Idripat Karami.
Stiragaranda.
Why did you?
Is it a girl?